මේ අද සමාජයේ පිරිත් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන සත්‍යායනාතිම පිරිත් අකපාති මේදී පිරිත් කැටි නියම ගුණේ ලැබේ. පිරිත්ක නියම ගුණේ ලැබීමට නම් ඒකට අවශ්‍ය කරන ක්‍රමසතාවට අනුකූලව ඒ ඥාන දර්ශන ඇති. ඒ උත්තරයන් ගිහින් ඊට ගැළපෙන භාෂාවකින් දීලා තියෙනවා. හැඟීම් පහල කරන්න විවිධ භාෂා තිබුණත් හැඟීමට ගෝචර වෙන්නා වූ හැඟීමෙම ගොඩනගිච්ච භාෂාවක් තියෙනවා. ඒ භාෂාව සමකරන්න භාෂාවක් තව කාටවත් ගොඩනගන්න බෑ. වෙන ගති ලක්ෂණ වලින් ඒ සමාන එකක් ගොඩනැගෙන්නේ නැහැ. එදා හැඟීම් පහල කිරීමට අවශ්‍ය කරන්නා වූ ගැඹුරුම භාෂාව තමයි මාගදී භාෂාව. අනේ මාගදී භාෂාව තමයි යම් හැඟීමක් පහල කරන් තියෙන ආසන්නම ශබ්ද නගින භාෂාව. අන්නේ භාෂාවෙන් තමයි නියම බොදු හැඟීම් මතුවෙන්න, ගුණ හැඟීම් මතුවෙන්න අවශ්‍ය කරන ශබ්ද කතාව ක්‍රමානුකූලව හැදගහලා පිරිත් කියලා දීලා තියෙන්නේ. ඒ සමාන භාෂාවකින් අදහස් දෙන්න තව භාෂාවක් නැහැ. ඒ නිසා වෙනත් වෙනත් භාෂා වලින් ගත්තාම මිශ්‍රව හදාගත්ත අදහස් ප්‍රකාශ කරන්න හදාගත්ත ඒ බුද්ධිලයන් ගති ලක්ෂයන්ට අනුකූලව විවිධාකාර වෙච්ච භාෂාව තමයි ලෝකේ අනික් සියලුම භාෂා. ඉතින් ඒ වෙන අපි කතා කරන්න ගියාම අර මූල භාෂාවේ තිබෙන හැඟීම ඒ ආකාරයෙන් ගන්න බැහැ. විවිධාකාර වෙනස්කම් ඇති වෙයි. මූල භාෂාව කියන මාගදී භාෂාවෙන් යම කතා කරනකොට නරකදී කතා කරන්න හැදිච්ච භාෂාවක් තියෙනවා. ඒ ගතියට අනුකූලවම හඬතලයක් ඇති භාෂාවක් පිට වෙයි. ඒ හඬ ඇහෙනුනේ ඒ ගති ලක්ෂණයමයි පහළ වෙන්නේ. ගතියට අනුකූල ගති හඬේ යුක්තයි. නව පහු කාලයකදී හදාගන්න නිර්මාණය කරගන්න බාහිර භාෂාව ඒ ස්වභාවය නෑ. තව තමන්ගේ විකෘති ගතියක් තිබුණත් ඒ විකෘති ගතියට අනුකූලවයි එයා ටික වැටෙන්නේ. ඒ අනුව හැඩතලයක් හදාගත්ත භාෂාවක් හදාගන්න. ඇත් දෙකට හොඳට පේනකොට වරපිට බලනකොට ඒ වර්ණයේ නියම ස්වභාවය ඇහැට පේන නියම ස්වභාවය පේනවා. නව පුද්ගලයා මොකද කරන්නේ? කහපාටට හුරු ලෙන්ස් එකක් දාලා තියෙන කණ්ණාඩිය පැලගෙන බලනවා ලෝකෙදී. බලනකොට කෝ කහපාට වෙන්නද කිව්ව සුදු පාට වෙන්නව අර තියෙන දේ. මොකද වෙන්නේ? අර කණ්ණාඩියේ තියෙන නැහන අර තමන් ඇස් කණ්ණාඩියේ තිබිච්ච ලෙන්ස් එක නැහන අර දාලා තියෙන ඒ කණ්ණාඩිය පතුලට තියෙන වර්ණයේ කහපාට ගහලා තිබිච්ච නිසා ඒක තුලේ විනිවිද කියලා පේන සුදු පාටට කහපාට මිශ්‍ර වෙලා පේන. එනිසා සුදු පාට හැටි දෙයක් කහපාට නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ විවිධාකාර දෘෂ්ටිගත වෙලා ඉන්න පුද්ගලයෝ ඒ දෘෂ්ටියට අනුකූලව මේ කතා කරන්න හැඟීම් ගන්න භාෂාවක් ගොඩනගා ගන්න. ඒව අලාකාර සුද්ධ නැහැ. ඒ වගේ දෘෂ්ටිගත වෙලා නැති මූල සුද්ධතාවකින් හිතවන්නාව තියෙන තමයි මාගදී භාෂාව ගොඩනගන්නේ. සත්‍යයගේ හැඟීමට අනුකූල ශබ්දේ. අන්න ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මාගදී භාෂාව. ඒ විරිත් එහෙම තියෙන්නේ මාගදී භාෂාව. ඒක ලෝකේ කොහොමවත් භාවිතා කරලා නැහැ කිසිම දෙනක සාක්ෂි නෑ. සෙල්ලිපි වල සාක්ෂි නෑ මේ විදිහ වචන වල. මේ වචන ගොඩනගපු කෙනෙක් කවුද කියලා එහෙම දෙනක පොතපතකවත් නෑ. අනික් භාෂාවල් විවිධාකාර සාක්ෂි තියෙනවා. ශබ්ද කතා වෙනවා. හැබැයි මාගදී භාෂාව හරි ශබ්දේ සුමුතුයි. ඒ වෙනි භාෂාවක් ලෝකේ කිසිම දෙනක නිෂ්පාදනය කරපු ශාස්ත්‍රවරු කවුරුවත් නෑ භාවිතා කරපුවා. එකම ත්‍රිපිටක ත්‍රිපිටක භාෂාව විදිහට මේ සූත්‍ර වල තියෙන ශබ්ද රටාව. තව මොකද
භාෂාවකින් මේතහා විසුත් කියන මේතහා විසුත් කියන පැත්තකින් යුක්තයි.
ඈ.
මාගදී භාෂාව මේතහා විසුත් කපේ යුක්තයි.
ඔව් ඒක තමයි තියෙන්නේ. හැඟුණු අර්ථයක් නෙමෙයි. හැඟවිච්ච නැහැ. ඒක සනිකරම විවෘතයි. ඒ විවෘත නිසාම මේ භාෂාව ඇහෙනකොට ඒ හැඟීම ඇති වෙනවා. ඕක සිංහල පරිවර්තනය කරලා කියන්න ගියොත් එහෙම. අර කියන හැඟීම එන්නේ නැහැ. සිංහල භාෂාව කියන එක අතිශේෂ භාෂාවක්. සුද්ධ සිංහල. නමුත් අද තියෙන්නේ මිශ්‍ර සිංහල. ඒ සුද්ධ සිංහල භාෂාවෙන් නෙමෙයි අද කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දුන්න හෙළ බසක් තියෙනවා සිංහල භාෂාව. ඒක අතිශේෂයි. හැබැයි ඒ භාෂාව උන්වහන්සේලා අතර දුන්නා මිසක් බාහිර ලෝකයේ සත්‍යයට හැඟීම් දෙන්න ඒක සුදුසු නැහැ. ඒක ආරි සත්‍යයට පත්වෙච්ච උත්සමයන්ට හැඟීමතු වෙන භාෂාව. අතිශේෂ භාෂාවක්. හැබැයි ඒ කියන හෙළ වස නෙමෙයි අද භාවිතා කරන්නේ මිශ්‍ර සිංහල. අද කෝප්පේ කියනවා සිංහල වචනයක් කියනවා. ඒක සිංහල වචන බඳුළු. නව බඳුළු කියලා කියන්නේ අපි ඒකට කෝප්පේ කියනවා. ඉතින් අන්න ඒ වගේ එක එක වචන තියෙනවා. අම්මා කියලා අපි කියනවා. මාතා කියලා ඒකට මේ අර කියන මාගදී භාෂාවෙන් කියන. තාත්තා කියලා අපි කියනවා. පීදු කියලා ඒකට අර හෙළබදි අර කියන හෙළබදි නෙමෙයි මූලික මාගදී භාෂාවෙන් කියන. ඉතින් මාගදී භාෂාවෙන් කියන එකේ නියම හැඟීම තියෙනවා. ඊට පස්සේ හැඟීම් වෙනස් වෙනවා ඒ ගතියට අනුව. ඉතින් අන්නේ නිසා ඒ වගේ තියෙනවා වෙනසක්. ඉතින් අපි මේ අපේ අපිට දැනෙන භාෂාවෙන් අපිට වටහා ගන්න ගියාද අවබෝධයක් ඇති කෙනෙක් ඒ භාෂාවෙන් කිව්වොත් අද තියෙන හැඟී ඒ අවබෝධය ඇති කෙනාගේ හැඟීම දෙන්න යම් භාෂාවකින් කටයුතු කළ හැකිද ඒ ආසන්න කර කර හැකිතවඳුරේ ඒ හැඟීම ඉන්න භාෂාවේ වචන ගන්නවා. හරි මේ වචන වලින් දෙනකොට ඒකත් තේරෙන්න පටන් ගන්නවා. නමුත් එවඳු අවබෝධයක් නැති කෙනෙක් තමා ඉන්න ප්‍රිය ලද්දේ ඉඳගෙන දන්න සිංහල භාෂාවේ පොතල ගියාම අර පාලියට අර්ථ පොතල ගියා මොනවා කියවෙනවද දන්නේ නැහැ අන්තිම. කියවෙන වචන වලින් ඒ හැඟීම අදහස එන්නේ නැතුව යනවා. ඒ වුණොත් සිංහලට පිළිත්තරලා කියන්න ගියාම ඔන්න ඔය කියන විකෘතියටපත් වෙනවා. ඉතින් හැකිතරම් දුරට ඒ සුද්ධ මාගදී භාෂාව තුළින් භාවිත කරන ගමන් ඒකේ වෙන්නපු අර්ථය තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. පිරිත සිංහල කරන්නේ તો පිරිත කියන විදිහටම කියලා. ඒ පිරිතේ තිබෙන්නා වූ අදහස හැකිතරම් දුරට තේරුම් ගන්න බලන්න ඕනේ විග්‍රහ කරලා දැනගන්න. මේ පිරිත් වැඩි හරියක් තියෙන්නේ සිතාන්තියේ තියෙන පිරිත් දැනගන්න ඕනේ ඒ කියන දේශකයා. දේශකයා ආශ්‍රය දැනගත්තොත් ඒක හුඟක් වැදගත් වෙනවා. ඒ සිතාන්තියේ කියන දේ දැනගන්න ඕනේ අය. ඒකේ ශබ්ද කම්පන හරියන්නේ ශබ්ද රටාව, ඝන රටාව මේ ආදි වශයෙන් තියෙනවා. ශබ්දයත් එක තියෙන ශබ්ද ශාස්ත්‍රය. ඒ ශබ්ද ශාස්ත්‍රයට අනුකූලව ඒවා gedira හැදිලා තියෙන හදලා තියෙන එහෙම. ඉතින් ඒවා සංග සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අපිට මෙහෙම දැන. සෙත් කවියක් කියනවා. දැන් මේ සෙත් කවියෙන් කිව්වේ මොකද්ද කියලා හෙව්වොත් සෙත් කවියේ තියෙන එක සෙත් කවි භාෂාවෙන් අපිට දැනගන්න බැහැ. දැන් සෙත් කවියෙන් කියාපේක අහගෙන ඉවෙලා හිටන් ඒක විග්‍රහ කරලා දැනගත්තා නම් එයා අහවල් දිව්‍යංගේ නමට ගොතලා දින ඒ ශාන්ති ඊළඟ උත්පත් දින සෙත් කවියක් නෙමෙයි කියලා අපි දන්න භාෂාවෙන් ඔය කතා කරන්නේ සෙත් කවිය වල ඉන්නවා. සෙත් කවිය ගොතලා දින අස්සල ගන්න කතාවේ කියන්නේ අපි වෙනදාකට. ඒකේ ශාස්ත්‍රීය අනුකූලව යකේදී මේ සෙත් කවියක් කියන උඩ ගත්ත එක ඒකේ අදහස් නිකන් ප්‍රකාශ කරලා කතා කරලා හරියන්නේ නැහැ. ඒ වගේ අක්ෂර ගණ නිසා හට ගන්නා වූ ශබ්ද ශාස්ත්‍රය නිසා හට ගන්නා වූ ශක්තිය එක පැත්තක්. අදහස නිසා ඒකේ තියෙන හරවත්කම නිසා ඇතිවෙනා වූ හැඟීමේ කොටගෙන ශක්තිය තව පැත්තක්. මේ සියල්ලෙම පූර්ණයි හදි තියෙන මාගදී භාෂාවෙන් තියෙන පිළිතුර. හැබැයි ඒ තියෙන පිළිතුර අපි වෙනස් කරන්න ගියොත් ඔය කියන ශක්ති විශේෂ වෙනස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක හේතුවෙන් පහ වෙනකොට අර මූලික භාෂාව මල භාෂාව බවටපත් වෙනවා අතුළු දහම් වෙලා යනවා. ඒතොලයි ගත පාළි වාක්‍ය ක්‍රමේ නැති වෙලා යනවා. ටිකක් කල ගියාට පස්සේ කතර භාෂාවටයි දැනෙන ස්වභාවයටයි අර සිංහයේ හදාගත්ත එක පිරිත කියලා කියන්න පටන් ගන්නවා. කාලයක් ගියාට පස්සේ පාළි පිරිත කොහෙවත් නැහැ නෑනම් අර මාගදී භාෂාවේ පිරිත අහන්න හම් වෙන්නේ නැත් වෙන කාලයක් එනවා ඕකෙන්. අර සිංහල වර්ණාව මේ පිරිත හැටියට කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මහ අපරාධයක් වෙනවා. ඉතින් එකකින් අපි දැනගන්න ඕනේ ඒවට පහරට ගහ. ඒ කියපු පාලියෙන් ගත්තා නේනා පාලියේ බුද්ධ පාලිය අපෝ කියන්නේ මාගදී කියන්නේ. මාගදී භාෂාවෙන් දුන්න පිරිත් ආදිය වෙනස් කරන්න යන්නේ නැතුව. ඒකේ ශබ්ද රටාව, ඒ ඝන රටාව, උච්චාරණය කළ යුතු ආකාරය වෙනස් කරන්න නැතුව. ඒවා ඒ ආකාරයෙන් කළා වැඩි කරගන්න ගමු. අදහස තේරුම් ගත්තා කමක් නැහැ වෙනවා. හැබැයි අදහසින් පිරිත් කියන්නේ යනකට වැඩිය හොඳයි. පිරිත පිරිත විදිහට කියනවා. දන්න භාෂාවේ මේකෙන් කිව්වේ මේකයි කියලා අදහස තෝරා ගන්න. ඒ වන් මේ සුතන් කියනකොට ඉතින් මා විසින් මෙසේ අසන ලදී කියලා එකක් හදන්න නැතුව. ඒ වන් මේ සුතන් මා විසින් මම ශ්‍රවණය කළා. මෙන්න මේ විදිහට. ඒ වචනේ ඒකේ අර්ථය හැටියට තේරෙනවා නම් ඒවා මේ සුතන් කියලා භාවිත කරන එකයි වටින්නේ. ඒකන් සමයන් කියනකොට එක්තරා කාලයකින් ඉඳන් ගන්න යන්නේ නැතුව. ඒකන් කියන්නේ එක් සමයන් කියන්නේ සමයක. එක් සමයක. ඒකෙන් කිව්වේ ඒකයි කියලා දැනෙන්නේ ඒවා මේ සුතන් ඒකන් සමයන් කියලා භාවිත කරන එක වටිනවා. භගවා කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා කිව්වම අර්ථය හරියන්න පුළුවන්. ඒ වෙනුවට භගවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන අර්ථයම අරගෙන භගවා කියන වචනේ භාවිත කරන්නේ ඒක එහෙම කියන්නේ. ඒතන තෙල වරද ඉන්නේ නැහැ. ඒක එහෙම ගන්න ඕනේ. නිසා පිරිත විනාශ කරන්න හිතන අමුතු පිරිත හදන්න නැතුව ඒකේ අර්ථය වෙනම භාවිතා කරලා තේරුම් අරගෙන පිරිතේ තැනින් තැනේ පදින් පදින් දීලා තියෙන අර්ථයේ ඒකේ මේ පදේ කියන ගමන් පදේදීම අදහසින් හදාගෙන ඒ විදිහට භාවිතා කරලා පිරිත පිරිත විදිහට භාවිතා කරන්න ප්‍රශ්නයක් එන්නේ නැහැ. නැත්නම් ලොකු අපරාධයක් වෙනවා කවදා. ඒ දින අර්ථ කතාවක් තියෙනවා. ඔව්. මාගදී භාෂාවේ අර්ථය මාගදී භාෂාවේ තියෙන ළගම අර්ථයක් තමයි සිංහල භාෂාව තියෙන්නේ. ඒක පරිසුද්ධව. නමුත් ඒක ලෝකයාට තේරෙන භාෂාව නෙමෙයි මුලදී. ආර්ය සත්‍යයට පත් වන කියලා ඇතිවෙන්නා වූ හැඟීම ඇතිනේ සිහල බත. ඒක ලෝතරා බුදුගන් වහන්සේ පහළ ආර්යෝ අරිහත්ත්වයට පත්ච්ච සිවිපිලිසිබියාපත් ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලාට පහළ වෙච්ච අතිසුද්ධ භාෂාව තමයි ඒක. උන්වහන්සේලා අදහස් වමාරු කරගත්ත ඒ භාෂාවයි. සිහල බත. ඒකයි මුල සිද්ද වුනේ. මාර්ගදී භාෂාව කියන්නේ මාර්ගයේ ආදි භාෂාව. ඒ කියන්නේ මේ සෑම සත්වයකම මේ ලෝකේ විනාශ වෙනකොට ආවසර කියන බබලෝ උපදිනවා. වැඩිම හරි වැඩිම කොටම අන්තිම නියත විද්‍යා දෘෂ්ටියේ ඒ කාලේ ගිහිනම් ලෝකාන්තික නරකයේ උපදිනවා. ඒ කාලේ සාහනයක් හම්බෙනවා. හැබැයි 1899 යන්නේ නෙමෙයි ඊටත් වැඩි හරියක් සත්වයෝ මැරිලා ගිහිල්ලා. නියත විද්‍යා දෘෂ්ටියේ නොවිච්ච දෙරෙන්න පුළුවන් හේතු ඇති සියල්ලෝ ගිහිලා උපදින්නේ ආවසර කියන බ්‍රහ්ම ලෝකේ. අන්න ආවසර බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ඔය මාර්ගීය ආදීදී ගත පාරිශුද්ධ වන්නාව මනසේ ගෝචර භාෂාව. අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් නැගිච්ච භාෂාව. අන්නේ භාෂාව තමයි වැඩි හරියක් කතා කරන්නේ. ලෝකේ සකස් වෙලා ඇවිදilla ලෝකේ වෙනසෙන කාලේ වෙනසිලා වෙනසිලා තියෙන කාලේ වෙනසිලා තිබිලා ගොඩනැගෙන කාලේ ගොඩනැගිලා මේ මනුස්ස ලෝකේ සත්‍ය ජීවත් වෙන සුසු කාලේ අර ආවාසන ලෝකෙන් ආපහු ක්‍රමත් වෙමින් පල්ලයට ඇවිදilla ප්‍රථම අධ්‍යාන කාලයට ඇවිදilla ඔය මේ භාෂාවම කතා කරලා ඒකින් ඇදලා මෙහෙ උපදිනවා. අන්න ඒතර අපි වැඩි හරියක් භාවිතා කරලා තියෙන්නේ සුද්ධ භාෂාවක් මාගදී භාෂාව. සියලු සත්‍යයම කල්ප ගණනක් ඒක ලෝකයක් විනාශ වෙන මේ අන්තකල්ප 80ක මහා කල්පයක් කියන කාල සීමාවත් තුල දෙකෙන් පංගුවකට වැඩි කාලයක් භාවිතා කරලා තියෙන්නේ මාගදී භාෂාව. අද අමතකයි ලෝභ දේශ මොහ නිසා. අලෝපාදී සමෝහයෙන් අහක් වෙලා කලක් ආව පාරම්පරික වාපු ලෝභ දේශ මොහ විරිත් විරිත් නිසා ඇති වෙන ලෝකයේ පොදු දූෂිතතාවයේ මුල් කරගෙන අර මාගදී භාෂාවේ තිබුණ අර්ථ වැහිලා වැටෙන්නේ නැතුව ගිහිල්ලා. මාගදී භාෂාව කාගෙන්වත් මේ ශාස්ත්‍ර වලින් ඉගෙන ගන්න භාෂාවක් නෙමෙයි. ඒක හැඟීමෙන් නැගෙන භාෂාව. ඒ හැඟීමෙන් නැගෙන භාෂාව නිසා මේ සද්දයයි හැඟීමයි සම්බන්ධයක් තියෙනවා. නිසා ඒ සුද්ධතාවයට ගියාට පස්සේ ඒ ශබ්දය ඇහෙනකොටම ඒ ශබ්දයෙන් ප්‍රකාශ කරපු අර්ථය හැඟෙනවා. හැඟීමට ගෝචර වෙනවා. ඊට පස්සේ හැඟීම මල් කරගෙන කතා කළ යුතු ශබ්දය නැగిලා එනවා. නිසා එතෙන්ට ගියාට පස්සේ භාෂාව ඉගෙන ගන්න නම් මාගදී භාෂාව කතා කළ හැකියි. මාගදී භාෂාවෙන් කියන හොඳට තේරෙනවා. ඒක ඉගෙනීමේ ලබන එකක් නෙමෙයි. සුද්ධතාවයේ උඩ ගති ලක්ෂණයට අනුව ගතහිත හැදෙනකොට ඊට අනුකූලවම වැඩෙන භාෂාවක්. නිසා මාගදී භාෂාව කාගෙන්වත් ඉගෙන ගන්න එකක් නෙමෙයි. අද ඒක අර්ථය ඉගෙන ගන්න වෙලා තියෙන්නේ දූෂ්‍යතාවය නිසා අපි ඒක අමතක කරගෙන. ඒ ගති ලක්ෂණය වැටෙන්නේ නැතුව ගියා. දැන් බලන්න මනුෂ්‍යයා මිනිසා දූෂ්‍ය වීම නිසා ඇති කරගත්ත සංඛාර පරිවර්තනයේ දූෂ්‍ය පැත්තට පරිවර්තනය කර ගැනීම නිසා විපාක වශයෙන් ලැබෙන තිබුණ සිත් ස්වභාවය අත්හැරිලා ගොඩනගාගත්ත මානසිකත්වයක ජීවත් වෙනවා. මේ ජීවත් වෙන නිසා මෙච්චර තීක්ෂණව හැකියාවක් මොලයක් තියෙන මනුෂ්‍යයාට මේ දේ වහ කියලා තෝරා ගන්න බෑ. මේ දේ අගුණයි කියලා තෝරා ගන්න බෑ. මේක ගුණයි කියලා මේක ඖෂධයක් කියලා තෝරා ගන්න බෑ. හැබැයි ඒ බඳු පරිවර්තනයක් වෙලා ඇතුළේ දූෂිතතාවය ඊටිය. විපාක වශයෙන් උපන්නේ කැලේ සපාර. වේත් කවුරුවා කියලා දෙන්නේ නැහැ, අම්මා තාත්තා කියලා දෙන්නේත් නැහැ. ඌට වේත් තෝරා ගන්න හැයි. බලල් පැටියට රූපමීනිය වේදා කියලා තෝරා දෙනවා දුගේ අම්මා. මහා බැරිලි තෝරා දෙනවා. බලල් පැටියට රූපමීනිය ගහ දෙනවා දහක දානවා. ඌ කනවා. එළු පැටියේ ගෙනහලා හදලා පාවට්ටා කොළ ටිකක් දෙනවා. ඌ කනවා. පාවට්ටා උට විසයි. ඉවර කරලා බලහගෙන යනවා. පාවට්ටා ගස් ගොල්ලක බැඳලා තෙරුවා පාවට්ටා කොළ කන්නේ නැහැ. ඒක උට විසයි. මොකද ඌගේ ඇඟ තියෙන්නේ බොහොම හැම හීන ඇඟ. පාවට්ටා වල තියෙන හැම පාලනය කරලා තවත් වේරුවනවා. හැම වේරුවන ගන්න අවුතදේ. බැලහරි ඉලුවා පාවට්ටා ගාවත් මැරෙනවා. හිම සාහිත්‍ය සටෙක් නෙමෙයි එළුව. ඉතින් එළුවාට කවුද කියලා දුන්නේ පාවට්ටා විතර ගන්න එපා කියලා වැඩියා. කවුරු හරි කියන්නවා. කොයිම ඒ අබේට ඖෂධ හොයාගන්න සමන්ට අවශ්‍ය දේ හොයාගන්න මානසිකත්වයේ කොහොම මෙච්චර දිනු මිනිහට. මිනිහට ඒක නැති වුණා. එහෙනම් මිනිහා මිනිස් භවයේ හිටියන. උපතින් ඔහුට ලැබිච්ච ස්වභාවයේ හිටියන විකෘති කරගන්න නැති. ඔයිට වලා දේවල් මිනිහා දාන්න. විශාල වගේ. කැලීතු නොකැලීතු දේවල් පරිහරණය කැලීතු දේවල් පරිහරණය නොකැලීතු දේවල් ඕවා උගන්වන්න දෙයක් නැහැ කවුරුත්. දූෂ්‍ය වෙලා ඉන්න නිසා තමයි ගුරුවරුන්ගේ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. වෛද්‍යවරුන්ගේ පස්සේ යන්න වෙලා තියෙන්නේ. ඔකට වෙලා තියෙන්නේ ඕක. දැන් කැලේ සතුන්ට කොහ අපිට තියෙන ලෙඩ. උන්ට දැන් මේ කාලේ දියවැඩි ආයම තියෙන සතු ඉන්නවද කොහොමද? බැඳහ කන්න එපා, පවුසුල් කන්න එපා, බැඳහ පවුසුල් කන්න එපා කියන. ඔය කුරුල්ල කන තරම කන්නේ වැල වරක බැඳහනේ කිසි. ගතවල පිළි රහ තියෙන කිසි උන් බල පිළි නිකන් කන්නේ නැද්ද? හොඳ උන්ට අවශ්‍ය දේ උන් දන්නවා. උන් අවශ්‍ය දේ කනවා. කවුරුවා කියා දුන්නේ නැහැ. ඔවා ටිකක් ආපන් කියන දෙයක් උල්ල තිබුණේ නැහැ. ඌට අවශ්‍ය මතම කරේ. ඌට එහෙම ප්‍රශ්නේ ගුත්. ටිකක් ආපන් අත හොදාගෙන ආපන් ඒ ඔක්කොම දින අපි සනකොල කරන හරකට හොදලා කපන් කියන එක කිදියා. ඕකේ විස බීජ තියෙනවා. අපිට ගොඩකොල ගහගත්තාම ඕක හොදලා මේ ලුණු දාලා තියලා මෙහෙම කරලා ඕකේ විස බීජ මාරලා මෙහෙම කරලා දහ වාරයක් විතර හොදලා කපන් මේ නෙන්නම විස බීජ නේ අපෝ කපන් වෝ ඉන්න ඔක්කොම ඉන්න අපි. අර හරකට ඕවා කියනද ඌ කනවාද එහෙම කරගෙන. ඌට මොන පළුවද ඉන්නේ? මොන විස බීජ ඇතුළු? කෝ ප්‍රතිශක් පියේ නැද්ද? දැන් ඒ අපිට හැම කෙනෙකුටම සත්‍යයකට උරුම ස්වභාවයක් තියෙන උරුම ගතියක් තියෙනවා. තථා විපාකයේ උරුම කරගෙන උපන් නිසා උට සංකාරය පොන්නගෙන විශේෂ ශක්තියක් නැති නිසා. උගේ චරිතය උ වෙනස් කරන්නේ. වෙනස් කරන්න හැකියාවක් නැති නිසා. විපාකයට අනුකූල වෙන නිසා. ඒ නිසා කන කුබලා එදා අවුරුදු කෝටියේ ඉඳලා හදපු ගේ වගේම අදත් හදන්නේ. උට වෙලි જાතිය ගියා උරුම නැහැ. උ કૃතිම වෙලා නැහැ. કૃතිම ගේ වල හදන දැනක නැහැ. වලු කුරුල්ලා ඒ දිනම අදත් කූඩු වහගෙන අවුරුදු කෝටියේ ඉඳලා වලු කුරුල්ලා බැලලා අද බලුවත් ඒකයි. ඒ සතා ඒ විදිහමයි හදන්නේ. වැහිලෙන් හදන කූඩුව මැටියෙන් හදන එක වෙන දෙයක් වෙන ලී කැලි කියන හරහා හදන්නේ නැහැ. ඒකමයි උපි ක්‍රමය. හදන ක්‍රමයක් තියෙනවා. ඒ සතා දැන් සතෙක් දැන් මිනිස්සෙගේ දරුවෙකුට මිනිස් දරුවෙකුට අහම්බෙන්ම දරුවෙක් එහෙම හදුණා කවුරුවා කියා දෙන්න කියන්නේ නැත්නම් දැන් දරුවා හදුණාට පස්සේ කරන හරිය ඔබ දැනගනින් කිව්ව මොනවා කරන්නේ? අනාතිලා වැරෙනවා මිසක්. ඔය තිරිසන් සතුන්ට වැඩව හදලා දෙනකොට කවුද කියා දෙන්නේ? අම්මා තාත්තා උගන්වලා වදන හැටි හදන හැටි කිරි දෙන හැටි 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 හදන හැටි ඒකක් තා කියා දෙන්නේ. ජීවිතේට වැඩව දාලා නැහැ. නමුත් යම්කිසි ගැප් බෝරලා ඉන්න බලල්ලු සතු කල් තියාම ගිහිලා කූඩුවක් හොයනවා. ඌ දැන මොකද කියලා දන්නවද? වැඩේ ඉන්නේ මොකද කියලා දන්නවද? බර වෙන ඩහක දානවා වතුර පහ කරන්නේ එහෙම. ඉතින් කූඩුවක් හදනවාද මේ මල පහ කරන්නේ? නෑ, වැඩව දාන කාලේ ගිහින් කූඩුවක් හදා ගන්නවා නැහැ තැනක් හොයා ගන්නවා කල්පියා. වැඩව දාන ඉන්න හදන හැටි. ඌට ජීවිතේ වදන හැටි කියා දීලා නැහැ, හදන හැටි කියා දීලා නැහැ. නමුත් ක්‍රමානුකූලව ඒ ටිකක් කරගන්න. අන්න ඒකයි කියන්නේ. ওই සත්‍යයේ සත්‍යයට ආවේනිකයි. ආවේනික தත්ත්වය මිනිසයා කෘතිම විදිහට සංකාරය වෙනස් කරලා දූෂ්‍ය කරගෙන. ඒ தත්ත්ව පිළිහ වගේ නේ. ඒ පිළිහිම නිසා සත්‍යයට හැකියාවක්. ඉතින් ඒ නිසා මේ භාෂා ශාස්ත්‍රයත් ඔන්නෝමයි. විපාක මුල් කලෙන් ඉහෙලන් බබලෝට උපදින හේතු කරලා එතන ඒ උපතිය ගත්තාට පස්සේ අන්නේ වගේ උරුම හැඟීම් මතුවලා මාර්ගදී භාෂාව පහළ වෙනවා. ඒක සත්‍යයගේ මූල භාෂාව ඕකයි. ඕක තමයි සත් වෙලි කලයක් භාවිතා කළේ. ඔන්න මේ භාවිතාවයි තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වරද්දන්න බැරි වෙන්නේ. ඔය මට්ටමනේ හිතාපු කෙනාට අදහස ඉඳවටක් ගන්නවා. කවුරු මොන අදහසින් දුන්නත් වැරදි ආකල්පෙන් අදහසක් දීලා තියෙනවා මේකේ නියම අදහස මේකේ නිකන් හැංගිලා පටන් ගන්නවා. මෙන්න මෙහෙම තමයි වරදී නැති භාෂාවක් දුනා මාර්ගදී භාෂාවෙන් දේශනා කළේ. අද වෙනකම් මේ භාෂාව ওই தත්තරේ එනවා. ඉතින් යම් කාලෙකදී සිල්පිලි සිබියාපත් මහ රහතන් වහන්සේලා අවිඥාලාභී ආදී හිටපු කාලෙදී ඔවා වරද්දන්නේ බැරි වුණා. පස්සේ කවුරු හරි કૃතිම විදිහට අකුරක් වැරද්දුවා නම් එහෙම ඒ தත්තරේ පත්විච්ච ගාම පේනවා මේ අකුර වරද්දලා. මේක නේ මේක අදහස්. ඒක උන්වහන්සේලාගෙන් එක නැවත හරියනවා. නිසා ධර්මයේ නිර්ූපාදිතිත වාගේ ඔය ක්‍රමයේ. කටපාඩම් කියාව නෙමෙයි. ශබ්දයේ ඒකයි. අකුරු කියන්නේ පස්සේ හදාගත්තේ. මාගේ දීවාසාර අකුරු නෑ. අකුරෙන් භාවිතා කරපු එකක් නෙමෙයි. කතාවට શબ્දයට තිබුණේ. ඒ શબ્දයට ගල්පෙන අකුරු හදාගත්තේ පහු කාලෙක. ඉතින් අද වටාකුරු ශාස්ත්‍රයේ හදාගෙන තියෙන්නේ මාගදී කියන්නේ භාෂාවක් නැති නිසා සංස්කෘතයේ භාෂාව හදාගෙන තිබුණා. ඒක හදාගත්ත શબ્දෙත් හදාගත්තා. ඊට අනුකූලව අකුරු හදාගත්තා. එන සංස්කෘත අකුරු තිබුණා ඉස්සරහ. හෙලක්ම බ්‍රාහ්මී අක්ෂර කියලා බ්‍රහ්ම භාෂාවක් තිබුණා. ඒක බ්‍රාහ්මී අක්ෂර නිසා මාගදී අක්ෂර නෙමෙයි. නමුත් පංචකාලික මාගදී ශබ්දයේ බ්‍රාහ්මී අක්ෂර මුල් කරගෙන ඒ තුලින් හදාගත්ත අක්ෂර ශාස්ත්‍රයක් හදාගත්ත ශබ්ද පිට කරන්නේ. ශබ්ද සංඥාව ගන්න. ඒකෙන් තමයි අද මේ පාලි ලියා තියෙන්නේ. මේ හෙල් නෑ පාලි නෑ මාගදී භාෂාව හැරියට පොතේ ලියා තියෙන්නේ. ඔන්නේ බ්‍රාහ්මී අක්ෂරේ මුලදී ලිව්වා. ඊට පස්සේ වටාකුරු ශාස්ත්‍රයේ නිර්මාණය කරන ඒකෙ ලිව්වා ඊට පස්සේ. එනවා අකුරු ලියා ගත්තාම අකුරු වලින් පදවල නියමාර්ථය නොවෙන්නත් පුළුවන්. හැබැයි භාවිතා කරගෙන යනකොට ක්‍රමානුකූලවම කට හැරගහිලා අර ගති ලක්ෂණයට එනකොට ඒ ගති ලක්ෂණේ ක්‍රමානුකූලව හැරගහිලා එනවා නැවත වාරයක් ඒකේ සංඥාව. නියම ශබ්දය. නියම ශබ්දයයි නියම ගති හලයි ඔක්කොම එනවා. ගතියත් එනවා. මේ ගති හල ගති ගුණ ගති රුව කියන මේ තුනේ එකට සම්බන්ධයි. අන්‍යෝන්‍ය බැඳියාවක් තියෙනවා. ඉතින් ගති හඳ ඇහෙනකොට ගති ගුණ සහ ගති රුව නැගෙනවා. ගති රුව දකින්නකොට ගති ගුණ සහ ගති හඳ නැගෙනවා. ගති හඳේනකොට ගති ගුණ සහ ගති රුව වෙනවා. මෙසම මේ අන්‍යෝන්‍ය සම්බන්ධය එකක් ගන්නකොට ඊට සමාන අනිත් එකක් ඇඳිලා නැగిලා එනවා. ශබ්ද රටාව. ශබ්දයේ තුන්. ශබ්දයට අනුකූලව කියනකොටම මේ ටික මතු වෙනවා. දැන් ඒ ශබ්දයන්ගෙන් එහෙම පරිවර්තන නොවිය හඳ දෙකක් එනවා. එකක් අඬන එකයි එකක් හිනහවෙන එකයි. හිනහවීමේ හඳයි ඒ වගේම ඇඳීමේ හඬයි මේක ගතියට අනුවමතු වෙනවා. දැන් ওই දෙක තුලින් අපි තුර වෙනස්කම් ඇති කරන්න ලැබි. ওই හඬ දෙක ඇහෙනකොට භයානක විදිහට යම්කිසි දුකක් බයක් ඇති වෙලා කෙනෙක් හයියෙන් ඇඬුවොත් එහෙම භයානක ශබ්දයක් පිටකොළොත් ඇඟ හිරි වැටලා යන අනික් අය. ඒක සතුට නෙවෙයි එන්නේ. ඒ ශබ්දෙට සවන් දෙන්න. කෙනෙක් හිනහයන්ට අනික් කෙනා නිකන් හිනහයන්. හැඟීමෙන් හිනහවුන. ඉබේම කියනවා. හිනහ වෙන්න හැඟීමක් ඇති වෙලා සතුට හැඟීමක් ඇති වෙලා ඒකේ ශබ්දේ මොකද්ද? හිනහ වීමේ ශබ්ද. ඒ හිනා හඳ ඇහෙනකොට අනික් කෙනාටත් ඒ ශබ්දය ලක්ෂණ නැහැ හිනායි.
අනුකම්පාව.
ඔව්. දැන් බලන්න අපි දැන් ඔය කියන හිනා වෙනකොට හිනායන ස්වභාවය එනවා. අඬනකොට දුක ඇති වෙනවා. දැන් මේ අවුරුදු උත්සවලත් ඔක තරහිට කරනවා. ඇති වෙනවද එහෙම එක? කෘතිම විදිහට ඇඬුවට එහෙම අපිට ශෝකයක් එනවා. කෘතිම විදිහට අනික හිනාසාවේ හිනහයන දෙක නැවි නැවි එක එක විදිහට හිනහවනාට අනික බලාගෙන ඉන්න අර කින හැංගී වෙනවා. නමුත් කවුරු හරි කෙනෙක්ගේ යම් කිසි අම්මා මැරිලා තාත්තා මැරිලා දරුවා මැරිලා අම්මා තාත්තා හරි අඬනකොට ඇති කරන සංවේගාත්මක හැඟීමේ ළඟ යන කෙනෙකුට හැඟෙන්නට මොකද වෙන්නේ? හදවත් එකල කම්පා වෙලා යනවා. මහා සංවේගයක් ඇති වෙන අනික අය. අන්න ගති හඳට අනුකූලව ගති ගුණ වතු වෙන හැටි. ඒතර බලාගුහා මොකද වෙන්නේ? කෘතිම විදිහට අන්න එක බුරුවට කඳුළු වලට කෙල ගාගෙන ඇඬුවට දැඟලුවට හරියන්නේ නැහැ. කඳුළු පෙරෙන්නේ නැහැ. බිම් බලාගෙන කටෙන් කෙල ටිකක් අරන් ඇස් දෙකේ රබවල් දිහා ගාගෙන උඩ වල්නවා. ඇඬුවා වගේ වෙන්නේ. එහෙම වෙරුවට ඉන්නේ වෙනවා. මේක මවල පානිනවා රඟපානවා මිසක්. නියම කඳුළු වෙන්නේ නැහැ. නා ශෝකයේ කඳුළු වැකෙන්න ශෝක හැංගීමක් ආවොත් අමුතුවෙන් උපක්‍රම වේදන්නේ නැහැ. ඕක ගාලා කඳුළු කැඩ වැටෙනවා. එන ආකාරය. හැංගී සතුට කඳුළු තියෙනවා. සතුට කඳුළු වෙන එකක් තියෙනවා. හැබැයි හැංගීම આવත් ඒ කඳුළු වැටෙනවා. එහෙනම් ගතිරුව හැදෙන හැටි. ප්‍රියාවනි. ඉතින් ඒ නිසා ගතිගුණ ගතිහල ගතිරුව එක සම්බන්ධයි. නා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාගදී වාසාවේ ගතිහල ගන්නකොට අනුකූල ගතිගුණේ වතු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන ආදී අහනකොට අනික අය නිකම්ම සාන්ත වෙලා සමාධිය නැගිලා ධර්මාභෝධයේ පසුතලයේ හැදිලා අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න වැඩිම පහසුකමක් ලැබේ. එහෙනම් ඊබදු උත්තරයන් වහන්සේලා ළඟ පහසුව වැඩි. අග්‍රසේතයි බුදුරජාණන් වහන්සේලා. සීපිලිසි ව්‍යාපාර රහතන් වහන්සේලා ළඟ ඊළඟ මට්ටම තියෙනවා. අවිඥාලාභී රහතන් වහන්සේලා ළඟ ඊට පල්ලෙහා මට්ටම තියෙනවා. ත්‍රිවිද්‍යාලාභී රහතන් වහන්සේලා ළඟ ඊට පල්ලෙහා මට්ටම තියෙනවා. ඒතර ප්‍රඥාවෙන් උත්තර රහතන් වහන්සේලා ළඟ ඊට පල්ලෙහා මට්ටම තියෙනවා. අනාගාමී අයගේ ඊට පල්ලෙහා මට්ටමක් තියෙනවා අවබෝධ කරගන්න දහම අවබෝධයේ හැඟීම ඇති වෙන්නේ. සකෘදාගාමී අයගේ ඊට පල්ලෙහා මට්ටම. සෝවාන් අයලගේ ඊට පල්ලෙහා මට්ටම. කල්යාණ පුත්ජයන්ලගේ ඒ මට්ටම් නැහැ. ඒ නියම ගානට සාමාන්‍ය මට්ටමක තියෙන කවුරු කතා කරනවා මිසක් ඒවල හැඟීමක් කරන්න බෑ. හරි.